ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
අපි දැන් SBS සිංහල වැඩසටහනෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රුධිර කැටි ගැසීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ දවස්වල මේ ඇස්ට්‍රසෙනිකා එන්නතත් එක්ක රුධිරයේ කැටි ගැසීම පිළිබඳව වැඩි වැඩියෙන් ලෝකයේ පුරාම කතාබහ වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක්ට ප්‍රායෝගිකව ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්, තමන්ගේ රුධිරයේ කැටි ගැසෙනවා කියලා තමන් කොහොමද දැනගන්නේ? නැත්තම් එන්නතත් එක්ක මේ කාරණාව ආඳගන්නේ නැතුව වුණත් මේ රුධිරයේ කැටි ගැසීම කියන්නේ මොකක්ද, මේකට හේතුපාදක වෙන කාරණා මොනවද, සහ තමන් කොහොමද මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා අඳුරගන්නේ කියන කාරණා සම්බන්ධයෙන් අපි හිතවබෝධ දැනුවත් කරන්න. ඒ නිසා අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව අපේ වැඩසටහනට වෛද්‍යතුමනි.
අයිබෝන් මදුර.
වෛද්‍යතුමනි, සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපි මුලින්ම පැහැදිලි කරගෙන ඉමු මේ රුධිරය කැටි ගැසීම කියන්නේ මොකක්ද සහ ඒකට හේතු වන කරුණු පිළිබඳව.
ඔව්, රුධිරය කැටි ගැසීම කියන්නේ දේහයේ සිදුවෙන ස්වභාවික ක්‍රියාවලිය. ඒ කියන්නේ රුධිර නාලයක් හරි නාලිකාවක් හරි ශරීරයේ කොහේ හරි හානියට පත් වුනහම එතනින් දිගටම රුධිරය ගලන්න, රුධිරය වහනය වෙන්න පුළුවන්. ඉතින් මේ රුධිරය වහනය වෙන එක, රුධිරය ගලන එක වළක්වන්න සෝබාදාමයෙන්ම නිර්මාණය වුණු ක්‍රියාවලියක් තමයි මේ රුධිර කැටි ගැසීම කියන්නේ. අපි බලමු, දැන් කුඩා හෝ ලොකු හෝ රුධිර නාලයක් නාලිකාවක් හානි වුණාම මොකද වෙන්නේ කියලා. මුලින්ම ඒ රුධිර නාලය හෝ නාලිකාවට හානියක් පැමිණිච්ච ගමන් ඒ නාලය සංකෝචනය වෙලා කුඩා වෙලා බලනවා මේ රුධිරය වහනය නවත්වන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් රුධිරය එළියට ගලන එක නවත්වන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ වෙන්නේ මේ රුධිරයේ තියෙනවා රුධිර පට්ටිකා කියලා වර්ගයක්. සෛල ආකාරයක් මේ රුධිර පට්ටිකා කියන්නේ. මේවා මේ සක්‍රිය වෙලා එකට එකතු වෙලා පොඩි පට්ටිකා පේනුවක් නැත්නම් ප්ලග් එකක් හදලා මේ රුධිරය ගලන එක, රුධිරය වහනය වෙන එක වළක්වන්න කටයුතු කරනවා. ඊට පස්සේ එන සංසිද්ධිය තමයි මේ රුධිර පට්ටිකා එකතු වෙලා තියෙන ප්‍රදේශයේ විවිධ රුධිර සාධකවල ක්‍රියාකාරීත්වයෙන් මේ ෆයිබ්‍රින් කියන ප්‍රෝටීනේ නැත්නම් රසායනිකේ තම්පත් වෙලා අවසානයේ එතන රුධිර කැටියක් ඇති වෙනවා. ඉතින් මේක යම් ක්‍රියාවලියක්, මේ රුධිරය වහනය වෙන්න, රුධිරයේ ගලන එක නවත්වන්න අපේ ශරීරයේ ඕනෑම ප්‍රදේශයක මේ රුධිර නාලිකාවකට හානියක් වුණාම. ඉතින් මේ ස්වභාවික ක්‍රියාවලිය සමහර වෙලාවට අස්වාභාවික ලෙස ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට රුධිර වාහිනීවල, රුධිර නාලිකාවල මේ අස්වාභාවික ලෙස රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි රුධිර කැටි රුධිර නාලවල ඇති වුණොත් ඒවා හිර වෙලා කෙනෙකුට මරණය වුණත් ඇති වෙන්න පුළුවන් මේ රුධිර නාල අවහිර වීම නිසා. ස්වභාවික ඇති වෙන ක්‍රියාවලියක් තමයි මේ රුධිර කැටි ගැසීම. නමුත් සමහර වෙලාවට මේක අස්වාභාවික ලෙස විවිධ රෝග තත්ත්ව නිසා කෙනෙක්ගේ ඇති වෙන්න පුළුවන්.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට පැහැදිලි කිරීමක් කරගමු මේ රුධිරයේ කැටි වර්ග තිබෙනවාද කියලා. ඒ වගේම ඒ මොනවද කියලා.
ප්‍රධාන වශයෙන් රුධිර කැටි වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ධමනි වල ඇතිවන රුධිර කැටි. ඒ කියන්නේ හෘදයෙන් පිටතට රුධිරය ගෙන යන රුධිර නාලවල ඇතිවන කැටි. ඒ වගේම ශිරා වල ඇතිවන රුධිර කැටි. ශිරා කියන්නේ හෘදේ වස්තුව වෙතට ගෙන එන නාලවල ඇතිවන රුධිර කැටි. මෙයින් වඩා වැඩියෙන් අපිට දක්නට ලැබෙන්නේ මේ ශිරාවල ඇතිවන රුධිර කැටි තමයි. ඊට ප්‍රධාන හේතුවක් ලෙස සලකන්න පුළුවන් ශිරාවල රුධිරය බොහොම සෙමින් තමයි යන්නේ. ඉතින් ඒ ගොඩක් සෙමින් ගමන් කරන විට මේ වගේ කැටි ඇතිවීමේ අවස්ථාව වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව තවත් විදිහට වර්ග දෙකකට අපිට මේ රුධිර කැටි බෙදා දක්වන්න පුළුවන්. එකක් තමයි චලනය වෙන රුධිර කැටි, අපි ඉංග්‍රීසියෙන් කියනවා එම්බොලිසම් කියලා. අනිත් එක චලනය නොවන රුධිර කැටි, ඒකට කියනවා අපි ත්‍රොම්බෝසිස් කියලා.
හොඳයි වැතුමනේ, අපි ඊළඟට දැන් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් ගැන කතා කරමු. දැන් මේ රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට කෙනෙකුට හඳුනාගත හැකි යම්කිසි ප්‍රධාන රෝග ලක්ෂණ තිබෙනවාද?
ඔව්, මේ රුධිර කැටිය දේහයේ මොන ප්‍රදේශයේද, කුමන අවයවයේද මේ රුධිර කැටිය ඇති වෙන්නේ කියන එක මත මේ රෝග ලක්ෂණ තීරණය වෙනවා. උදාහරණයක් වශයෙන් මේ කකුලේ නැත්තම් අත්හා උඩු බාහුවේ ඇති වෙනවා නම්, එතකොට කකුලේ ඉදීමීම, කකුලේ වේදනාව, එතකොට කකුල වඩා රස්නේ දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි රෝග ලක්ෂණ කියලා දක්වන්න පුළුවන්. එතකොට උදරේ රුධිර කැටියක් ඇති වුණොත් කෙනෙකුට උදරේ වේදනාව, එතකොට වමනය, පාචනය වගේ වෙන්න පුළුවන්. පපුවේ පෙනහළු වල වගේ රුධිර කැටියක් ඇති වුණොත් කෙනෙක් හුස්ම ගැනීමේ අපහසුකම, වැඩියෙන් දහදීම් දැමීම, වමනය, වේදනාව, ඒ වගේම කලාන්ත බව ඇති වෙන්න පුළුවන්. මොලේ රුධිර කැටියක් සිදු වුණොත් බොහෝ විට තා තද බල, ඔළුව කැක්කුමක්, පෙනීමේ වෙනස් වීම, නොපෙනී යාම, එතකොට කතා කිරීමේදී තියෙන අපහසුතා, ඒ වගේම කකුල් වල, අක්වල පන නැති බව වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමා ස්ට්‍රෝක් එකක්, ආඝාතය වගේ අවස්ථාවක් එන්නත් පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.
අපි කතා බහින් පසුවන්නේ මේ රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන් මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුරලිය මහතා සමග. දැන් මේ කාරණාවලට නැත්තම් මේ රුධිර කැටි ගැසීම වලට හේතුපාදක වන ප්‍රධාන කාරණා මොනවද කියලත් අපි පැහැදිලි කරගෙන යමු. මේ වන විට වෛද්‍ය විද්‍යාන කුලව හඳුනාගෙන තිබෙන.
ඔව්, රුධිර නාලයකට හානි වුණාම කැටි ගැසීමක් ඇති වෙන එක ස්වභාවිකයි, අපි කලින් කිව්වා වගේ. නමුත් එයින් හානියක් නැහැ. නමුත් අස්වාභාවික ලෙස රුධිරය කැටි ගැසෙන්න පුළුවන් රුධිර නාලවල. ඒ ප්‍රධානම දේවල් තමයි දැන් දීර්ඝකාලීනව කෙනෙක් ඉඳගෙන හෝ ඇඳට වෙලා ඉන්නවා නම් ඒ වගේ දෙයක් ඇති වෙන්න තියෙන අවස්ථාව වැඩි. උදාහරණයක් වශයෙන් මේ දීර්ඝ ගුවන් ගමන්, ඒ වගේම මෝටර් රථවලින් දීර්ඝකාලයක් ගමන් කරන වෙලාවට කෙනෙක් ඉඳගෙන ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේ කැටි ගැසීමේ අවධානම් වැඩි. ඒ වගේම තමයි ශල්‍ය කර්මයකට පසුව කෙනෙක් ඇඳට වෙලා ඉන්න පුළුවන් දීර්ඝකාලයක්. ඒ වගේ අයටත් මේ රුධිර කැටි ගැසීම වැඩි. මීට අමතරව ගර්භණී අයට, දුම්පානය කරන අයට, ස්ථූලභාවය ඇති අයට රුධිර කැටි ගැසීමේ අවධානම වැඩි. මීට අමතරව පවුල් සැලසුම් ඖෂධයේ හෝමෝන පෙතියා විවිධ ඖෂධ ගන්න අයට, ඒ වගේම පිළිකා තිබෙන අයට මෙහි අවධානම වැඩි. ඒ වගේම ශල්‍ය කර්ම නිසා රුධිර කැටි අස්වාභාවික ලෙස ඇති වෙන්න පුළුවන්. වයස ගත්තාම අවුරුදු 60ට වැඩි වෙන විට මේ රුධිර කැටි ගැසීමේ අවධානම වැඩි වෙනවා. ඒ වගේම තමයි පවුලේ කෙනෙක්ට කලින් රුධිර කැටි ඇති වෙලා තියෙනවා නම් මේ ආරයට යන ගතියකුත් සමහර වෙලාවට අපිට දකින්න පුළුවන් මේ රුධිර කැටි ඇතිවීම. ඊට අමතරව නිදන්ගත රෝග ඇති අයටත් මේ රුධිර කැටි සෑදීමේ අවධානම වැඩි. ඒ වගේම මේ දිනවල කතා කරන දෙයක් තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ රුධිර කැටි ගැසීම පිළිබඳ මාතෘකාව. මේ එන්නත් නිසා ඉතාමත්ම කලාතුරකින් මේ රුධිර කැටි ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ රුධිර කැටි ඇති වෙන ක්‍රියාවලිය අතිශයින්ම දුර්ලභ ආකාරයක්. එය මේ සාමාන්‍ය රුධිර කැටි ඇතිවන ක්‍රමයට නොවේ ඇති වෙන්නේ. ඒදි සිදුවෙන්නේ මේ රුධිර පාටිකා සාධකයක් තියෙනවා, මේ හතරවන රුධිර පාටිකා සාධකය කියලා. ඒක මැදිහත් වෙලා වෙන ක්‍රියාදාමයක් මගින් අස්වාභාවික ලෙස මේ රුධිර කැටි ඇති වෙනවා. ඒ රුධිර කැටි ඇතිවීම නිසා පසුව රුධිර පට්ටික ප්‍රමාණය ලේවල අඩු වෙනවා. ඉතින් මේ ඉතාමත්ම දුර්ලභ දෙයක්. බොහෝ විට ලක්ෂ දෙකකට එකයකට වගේ පමණ ඇති වෙන දෙයක්. හැබැයි එය හැදුනොත් මාරාන්තික වෙන්න පුළුවන් 25% පමණ.
හොඳ, අපි අවසාන වශයෙන් ඔබතුමාගේ දැනගන්නට කැමති දැන් මේ රුධිරය කැටිකසින් වළක්වාලීමට අපිට අනුගමනය කළ හැකි සෞඛ්‍ය පිළිවෙත් හෝ ඖෂධ තිබෙනවද කියලා?
ඔව්, මෙම රුධිර කැටි වළක්වන්න ප්‍රධානමත්ම වැදගත් වෙන්නේ මේට හේතු වෙන දේ මොකක්ද කියලා බලන එක. දැන් දීර්ඝ කාලයක් එක තැන ඉඳගෙන ගුවන් ගමන්, මෝටර් රථ ගමන් වගේ යන ඒවා දී විවිධ අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් මේ රුධිර කට ඇතිවීම වළක්වන්න. ඉතින් හේතු වලට ප්‍රතිකාර කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මීට අමතරව කෙනෙක්ට මේ රුධිර කැටයක් ඇති වුණොත් එය දියකර ඇරීමට විශේෂ කැතීතර වර්ග, ඒ වගේම විශේෂ ඖෂධ තිබෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ගේ හෘද ස්පන්දනය අක්‍රමවත්ව වේගවත්ම, එකට කියනවා ඒට්‍රියල් ෆිබ්‍රිලේෂන් කියලා. ඒ වගේ අයට රුධිර කැට ගැසීමේ ප්‍රවණතාව වැඩි. ඉතින් ඒ අයට දීර්ඝකාලීනව දිනපතා ඖෂධ ලබා දෙනවා මේ රුධිර කැට ඇතිවීම වළක්වන්න. ඒ වගේම තමයි කෙනෙක් ශල්‍යකර්ම වලට භාජන වුණාට පස්සේ බොහෝ කාලයක් සමහර වෙලාවට ඇඳේම ඉන්න පුළුවන්. ඒ අයටත් මේ රුධිර කැට වළක්වන්න විශේෂ ඖෂධ වර්ග තිබෙනවා. ඉතින් ඖෂධ තිබෙනවා මේ රුධිර කැටි වළක්වා ගැනීමටත්, ඒ වගේම රුධිර කැටියක් ඇති වුණාම ඒව දියකර ගැනීමට විශේෂ ඖෂධ තියෙනවා. ඉතින් හොඳම දේ තමයි පවුලේ වෛද්‍යවරයා සමග කතා කරලා තමාට රුධිර කැටි ඇතිවීමේ අවධානමක් තිබෙනවද කියලා සාකච්ඡා කරලා ඒ අවශ්‍ය වළක්වා ගැනීමේ සෞඛ්‍ය පිළිවෙත් හෝ ඖෂධ සාකච්ඡා කිරීම තමයි වැදගත් වෙන්නේ.
හොඳයි, අපි කතා බහ කරමින් පසු මේ රුධිරය කැටි ගැසීම් සම්බන්ධයෙන් මන්ද මේ ඇස්ට්‍රසෙනිකායෙන් නැත ලබා ගැනීම නිසා කලාතුරකින් රුධිරය කැටි ගැසීම කියන කාරණාව පිළිබඳව මේ වන විට ඔස්ට්‍රේලියාව ඇතුළු මුළු මහත් ලෝකයේම කතා බහට ලක් වෙන නිසාවෙන්ම රුධිරය කැටි ගැසීමට අදාළ වන හේතු සහ ඒ හඳුනා ගැනීම සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කළේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් වදුරලිය මහතා සමග. වෛද්‍යතුමනි, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුර. SBS
Radio. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.